සුපරදු පරිදි අත්දිනේදීත් අපි සූදානම් ක්‍රීඩා පිටියේ තත්ත්වෙත් විමසා බලන්නට ICC Champions කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. එංගලන්තයේදී මේ සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කිරීම සඳහා ලබා දී තිබූ අවසන් දිනය බවට පත්වුණේ පසුගිය 25 වනදා. නමුත් ඉන්දියා කණ්ඩායම මේ වනතෙක් තමන්ගේ සංචිතය නම් කොට නැහැ. ඔවුන් මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇති බව අපට මාධ්‍ය වාර්තා ඔස්සේ දැනගන්නට ලැබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට තිබෙන්නේ. අපි මේ පිළිබඳව තොරතුරු අද ක්‍රීඩා විශේෂඥයන් පළමුවෙන් කතා බහ කරන්නට සූදානම්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා. රංගන, අපි දැනගන්නට කැමති ICC Champions කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සුවිශේෂිතා.
ඔව් සංජය, ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට්ින් 15 දෙනෙකු අයත් වෙනවා. පසුගියදා එම කණ්ඩායම දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්තුණා. පසුගිය ඉරිදා හදිසියේම ඉන්දියාවේ IPL තරඟාවලියට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව් ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පැමිණියේ කණ්ඩායමේ අවසන් කණ්ඩායමේ 15 දෙනා තෝරා ගැනීම සඳහා වන සනත් ජයසූරිය මහතා සමගින් වන විශේෂ සාකච්ඡාවකට සහභාගී වීමටයි. මෙම සාකච්ඡාවෙන් පසුව තමයි ශ්‍රී ලංකා අවසන් ක්‍රිකට්ින් 15 දෙනා නම් කරනු ලැබුවේ. මෙම කණ්ඩායමට යනු නැවතත් ඇන්ජලෝ මැතිව් තරඟාවලි දෙකකින් පසුව නායකයා ලෙස එක් වී තිබෙනවා. ඔහුගේ ආබාධිත තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සුවතට පත් වී තිබෙනවා. ඊට අමතරව තවත් ඉතාමත්ම වැදගත් ලක්ෂණය වන්නේ මේ කණ්ඩායමේ ලසිත් මාලිංග කණ්ඩායමට එක් වී සිටීමයි. ලසිත් මාලිංග අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟයකදී නියෝජනය කළේ 2015 වසරේ නොවැම්බර් මාසයේදී. ඉන් අනතුරුව තමයි ඔහු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී තිබෙන්නේ. විශේෂයෙන්ම ලසිත් මාලිංග කණ්ඩායමට නම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව තමයි ඔහුව කණ්ඩායමට නම් කළේ කියලා. විශේෂයෙන්ම මීට සති දෙකකට පමණ පෙර විශේෂ වෛද්‍ය වාර්තාවක් මගින් ඔහුට එක්දින ජාත්‍යන්තර තරඟයකදී විශේෂයෙන්ම පන්දු අර 10ක් පන්දු යැවීමටත් පන්දු අර 50ක් පන්දු රැකීමටත් ශාරීරික යෝග්‍යතාවක් පවතින බවට වෛද්‍ය වාර්තාවක් නිකුත් වූ බව තමයි තිලංග සුමතිපාල මහතා පවසන්නේ. ඉන් අනතුරුව තමයි ඔහු IPL තරඟාවලියට එක්ුණේ. මේ වන විට ඔහුගේ IPL තරඟාවලියේ දක්ෂතා සහ ඔහු පන්දු යැවීම සිදු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔහු සඳහන් කර සිටියා. අනෙක් සුවිශේෂී ලක්ෂණය තමයි වසර කිහිපයකට පසුව චාමර කපු ගෙදර නැතිලා 2016 වසරේ ජනවාරි මාසෙන් පසුව නැවතත් චාමර කපු ගෙදර ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම ඔහු කණ්ඩායමට නම් කිරීම සඳහා ප්‍රධානතම හේතුව බවට පත්වුණේ සංජය. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරඟාවලියේදී ඔහු ශතක දෙකක් සමගින් ඉතාමත්ම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා. මේ නිසාවෙන් නැවතත් ඔහුට එක්දින කණ්ඩායමේ දොරටු විවෘත වී තිබෙනවා. මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ ලක්ෂණ සඳහන් වන්නේ සංජය. යනුව වේග පන්දු යවන්නන් ලෙස නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, තිසර පෙරේරා සමගින් නුවන් ප්‍රදීප් කණ්ඩායමේ සාමාජිකයන් ලෙස එක් වී සිටිනවා. සීකුගේ ප්‍රසන්න සමගින් ලක්ෂාන් සමකයන් තමයි දඟ පන්දු යවන්නන් ලෙස මේ 15 දෙනා අතරට එක් වී සිටින්නේ. ලසිත් මාලිංග එළඹෙන 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඊට අනතුරුව පසුදා සමස්ත 15 දෙනාම මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දින 6ක විශේෂී පුහුණුවක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව 18 වනදා ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකාව තරඟාවලිය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමගින් පුහුණු තරඟ දෙකකටත් සහභාගී වීමට නියමිතයි. එනු සමස්තයක් ලෙස පුහුණු තරඟ 4කින් පසුව තමයි ශ්‍රී ලංකාව ජූනි මාස 3 වනදා තමන්ගේ පළමු තරඟයට මුහුණ දීමට නියමිත වන්නේ. එනු සංජය, අපට සඳහන් කරන්නට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදාට වඩා වැඩි පුහුණු වීමකින් සහ වැඩි සැලැස්මකින් යුක්තව තමයි මෙවර ICC Champions කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වන්නේ කියා.
හොඳ රංගන, දැන් අපි අවධානය යොමු කරමු පසුගියදා දිලන්ත මාලගමුව සමත් වුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෙනුවෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි කරගන්නට ඉතාලියේ මොන්සාහිදී. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරු.
ඔව් සංජය, ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆිය තරඟාවලියේ යුරෝපීය අධිරය යටතේ තමයි දිලන්ත මාලගමුව මේ සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණේ. එනුව ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකේය ක්‍රීඩකයෙකු යුරෝපීය තරගාවලියක මේ ආකාරයෙන් ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණේ. මේ තරගයට දිලන්ත මාළගමුව සමගින් තවත් ක්‍රීඩකයෙකු එක්වයි සහභාගී වුණේ. වට 25කින් යුක්තව පැවති තරගය විනාඩි 52යි තත්පර 13.8යි 9.8කින් නිමාවට පත් කරමින් ඒ වගේම තරගාවලියේ වේගවත්ම එක් වටයක් නිමා කිරීම සඳහා ගත කළ වේගවත්ම කාලයක් වාර්තා කරන්නට දිලන්ත මාළගමුව සමත් වුණා. මේ තවත් විශේෂිත කාරණාවක් තමයි සංජය වූ තරගයේ පුරාවටම පැයට කිලෝමීටර 186.4ක සාමාන්‍ය වේගයක් රඳවා ගන්නට සමත් වී තිබෙනවා. ඒ අනුව ඔහු සමත් වෙනවා මේ ඉතාලියේ පැවැත්වුණු අධිර ඩ්‍රැග් ග්‍රහණය කරන්නට. අංශ 7කින් සමන්විතව තමයි මේ තරගය පැවැත්වුණේ. ඒ අනුව එහි එක් අංශයක් ඩ්‍රැග් ග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට සුවිශේෂී කීර්තියක් අත්කර දෙන්නට මේ වන විට දිලන්ත මාළගමුව සමත් වී තිබෙනවා. පසුගිය දශකයකට වඩා වැඩි කාලයක් ඔහු ආසියානු කලාපයේ ආධිපත්‍ය රඳවා ගන්නට සමත් වුණා. මේ වන විට ප්‍රබක්‍රමෙන් ඔහු යුරෝපීය මෝටරත අංශය කෙරෙහිත් අවධානය යොමු කර තිබෙනවා. එනෝ තවත් ජයග්‍රහණයක් සමගින් දිලන්ත මාළගමුව ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්න ආකාරය තමයි අපට පසුගිය සතියන්තයේදී වාර්තා කිරීමට සිදු වුණේ.
රංගනේ, වගේම අපි දැන් අවධානය යොමු කරමු බැඩ්මින්ටන් ක්‍රීඩාවට. ආසියානු බැඩ්මින්ටන් ශූරතාවයේ මේ වන විට චීනයේදී ක්‍රියාත්මකයි. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු පිළිබඳව අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
සංජය, ආසියානු බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගෙන් සම්බන්ධිත කණ්ඩායමක් සහභාගී වෙනවා. ඔවුන් තරගාවලියට සහභාගී වීමට පෙර මූලික සුදුසුකම් ලැබීමේ තරඟ වට කිහිපයකට සහභාගී වුණා. ඒ සියල්ලක්ම ඩ්‍රැග් ග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරංගාවලියට එක්වන්නට යන මෙහි විශේෂිතම බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකාවේ ජාතික ශූරයා වන නිලෝක කරුණාරත්න. ඔහු සුවිශේෂී ජයග්‍රහණයක්, ජාත්‍යන්තර ජයග්‍රහණයක් සමගින් තමයි මේ තරංගාවලියට එක්වන්නේ. ඔහුට මෙම තරංගාවලියේදී හැකියාව ලැබෙනවා. දැනට චීන තායිපේ ක්‍රීඩකයා තමයි සංජය ලෝක ශ්‍රේණිගත කිරීම ලංක එකේ සිටින්නේ. ඔහු සමගිනුත් තරඟ වදින්නට යනවා. ඉතාමත්ම හොඳ අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව නිලෝක කරුණාරත්නට තිබෙනවා. පසුගිය 25 වනදා ආරම්භ වූ තරඟාවලිය 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම බැඩ්මින්ටන් තරඟාවලිය පිළිබඳව තොරතුරු කියන එන අතරතුර ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලනය සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචි අතිටුවමින් ගැසට් නිවේදනයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාත්‍රී ජයසේකර මහතා විසින් නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම නිලවරණය පැවැත්වුණු ආකාරය, නීති රීති පටහැනිව සිටු බව සහ බැඩ්මින්ටන් සම්මේලනය වසර 8කින් තමන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර නැති බව සඳහන් කරමින් තමයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ තීරණය ගෙන තිබෙන්නේ. එනු නැවතත් එළඹෙන මාසයේදී මේ සඳහා වන නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පැවැත්වීමට කටයුතු කරන බව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. අනුව එතෙක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ප්‍රියන්ත බණ්ඩාර මහතා තමයි බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ.
රංගන, අපි දැන් ටෙනිස් ක්‍රීඩාවට අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලාංකික තරුණ ටෙනිස් ක්‍රීඩිකාවක් යම්කිසි ආකාරයකින් ජාත්‍යන්තර ටෙනිස් වර්ගීකරණය තුළ ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇති බව පසුගියදා අපිට වාර්තා වුණා. මේ පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
විශේෂයෙන්ම සංජය, ටෙනිස් ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ තරම්ම ජයග්‍රහණ ලබා නොගන්නා වටපිටාවක වයස අවුරුදු 15ක ක්‍රීඩිකාවක වන ආදිත්‍ය කරුණාරත්න ජාත්‍යන්තර වයස අවුරුදු 18-15 කාන්තා ශ්‍රේණිගත කිරීමවල 205 වන ස්ථානයට පත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ සඳහන් කරන්නේ සංජය, පළමු 250 දෙනා අතරට ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක නම් වූ ප්‍රථම අවස්ථාව මේ බවයි ඔවුන් පවසන්නේ. ඇය ශ්‍රී ලංකාවේදී ශාලනිදි සිල්වා යටතේ මූලික පුහුණු වීම් ලැබීමෙන් අනතුරුව ඇගේ දක්ෂතා අනුව ඇය පෞද්ගලිකවම හොංකොං බලාපිටත්ව ගොස් තමයි තමන්ගේ මූලික ටෙනිස් වලට අදාළ පුහුණු වීම් වල නිරත වී තිබෙන්නේ. ඉන් අනතුරුව මේ වන විට ඇය ස්පාඤ්ඤයට ගොස් තිබෙනවා. යනුව යුරෝපීය තරගාවලි කිහිපයකටම මේ දිනවල සහභාගී වන බව තමයි වාර්තා වන්නේ. එහිදී ලබාගත් ජයග්‍රහණ අනුව තමයි මේ වයස අවුරුදු 15ක ක්‍රීඩිකාව මේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වී තිබෙන්නේ.
රංගනේ, වගේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19-15 ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ නිමාවට පත් කළා. මේ පිළිබඳව සාරාංශගත සටහනකුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
මෙම තරගාවලියේ පැවැත්වුණේ හෝබාට් හිදී සංජය තරඟ 5ක් පැවැත්වුණා. එක් දින තරඟ එක් තරගයක් පමණයි ශ්‍රීලංකාව ජයග්‍රහණය කළේ. තරග හතරක් වේ ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා. අවසන් වතාවට පැවැත්වුණු සිවුන තරගයේ සහ පස්වන තරගයෙන් තරග දෙකම ශ්‍රීලංකාව පරාජයට පත් වුණා. සිවුන තරගයෙන් ශ්‍රීලංකාව පළමුවෙන් පන්දුර පහර දී ලකුණු 163ක් ලබා ගත්තා කඩුලු 8කට. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කයේ පසු කර යමින් කඩුලු 4ක ජයක් හිමි කරගත්තා. ඒ වගේම පස්වන තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 244ක් ලබා ගත්තා කඩුලු 4කට. ශ්‍රී ලංකාව තරගයේ ආසන්නයටම පැමිණියා. පන්දු 48යි පන්දු 5ක් තුල සියලන් දැවි ලකුණු 221ක් පමණයි ලබා ගත්තේ. යනුව ලකුණු 23ක ජයක් හිමි කර ගන්නට ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් 15 කණ්ඩායම සමත් වුණා. එයනුව තමයි තරග 5කින් සමන්විත තරගාවලිය 4ට 1ක් ලෙස ජයක් ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්කම් දැක්වුවේ. එයනුව ශ්‍රී ලංකාවට ඉතාමත්ම අඩු දක්ෂතාවක් තමයි මේ වයස අවුරුදු 19න් 15 කණ්ඩායම දක්වනු ලැබුවේ. මීට මාස කිහිපයකට පෙර නම් ශ්‍රී ලංකා 19න් 15 කණ්ඩායම ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටියා ජාත්‍යන්තර තලයේ. නමුත් මේ වන විට ඔවුන්ගේ මෙම තරගාවලියේ දක්ෂතා සලකා බලන විට අපට කිසිසේත්ම සෑහීමකට පත්වීමට හැකියාවක් නැහැ. නමුත් පුහුණුකරුවන් පවසන්නේ ඉදිරි කාලය තුරදී වැඩි වැඩියෙන් තරග ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට මේට වඩා හොඳ තත්ත්වයකට පත්වීමේ අවස්ථාව උදාවන බවයි. අපි බලමු මේ 19න් 15 කණ්ඩායම ඉදිරි තරගාවලිය වලට කොයි ආකාරයෙන් මුහුණ දෙවිද කියා සංජය.
රංගනේ ඒ වගේම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජූනි මාසේ 24 වනදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැතියි.
ඔව් සංජය, ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් එංගලන්තයේදී ආරම්භ වනවා. ලැබෙන ජූනි මාසේ 24 වනදා මාසික කාලයක් පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයේ ජූලි මාසයේ 23 වනදා ලෝඩ් සීඩී තමයි පැවැත්වීමට නියමිත වන්නේ. මෙහි කණ්ඩායම් හතරක් තෝරා ගනු ලැබුවේ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම වල ප්‍රථම කණ්ඩායම් හතර ලෙසයි. ඉන්පසු අනෙක් කණ්ඩායම් හතර පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් අනතුරුව තෝරා ගනු ලැබුවා. ශ්‍රී ලංකාවත් සුදුසුකම් ලැබුවේ මේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. එංගලන්තයේ පුරා ක්‍රීඩාංගණ පහකදී තමයි මේ තරගාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මගින් මෙම තරගාවලියේ පුහුණු තරග කාලසටහන එළිදක්වනු ලැබුවා. යනු සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙකකට සහභාගී වීමේ අවස්ථාව උදාවනවා. තරගාවලිය ආරම්භ වන්නට පෙර ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය ජූනි මාසේ 19 වනදා එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉන් අනතුරුව දෙවන තරගයේ ජූනි මාසේ 21 වනදා ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත වන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන ඉනෝකා රණවීර ICC අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ තරගාවලියට ආරම්භයට පෙර මේ ආකාරයෙන් තාමත් හොඳ කණ්ඩායම් දෙකක් සමගින් පුහුණු තරග දෙකකට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් කණ්ඩායමක් වශයෙන් තමන් ඉතාමත්ම සතුටු වන බව සහ තමන්ට මේ තරගාවලියට අවතීපැවීමට ඉතාමත්ම හොඳ පුහුණුවක් ලෙස සලකන බව තමයි ඇය සඳහන් කර තිබෙන්නේ. එනවා මින් ඉදිරියට විශේෂයෙන්ම චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසුව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි සංජය.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය ආශ්‍රිත කාරණයකට අවධානය යොමු කරන්නට. වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟ විකාශන අයිතිය හිමිව තිබෙන්නේ චැනල් 9 ආයතනයට. නමුත් දිගින් දිගටම ඔවුන් ක්‍රිකට් තරඟ විකාශනයේදී පාඩු ලබන නිසා ඔවුන්ගේ මූල්‍ය සහය සපයන මූල්‍ය උපදේශකත්වය සපයන ආයතනය විසින් ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වනවා. මීළඟ ක්‍රිකට් තරඟ විකාශන අයිතියේදී ආයතනයට වාසිදායක ගිවිසුමකට එළඹීමට නොහැකි නම් ක්‍රිකට් තරඟ විකාශන අයිතියෙන් ඉවත් වන ලෙස, විශේෂයෙන්ම පසුගිය වසර 5ක කාලය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ චැනල් 9 ආයතනය අතර ක්‍රිකට් තරඟ විකාශනය සඳහා ඇති වී තිබෙන ගිවිසුම සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ඔවුන් වැය කර ඇති බව වාර්තා වනවා. මෙහිදී වාර්ෂිකව ඩොලර් මිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයකින් ඔවුන් මේ ක්‍රිකට් තරඟ විකාශනයේදී පාඩු ලබන බව තමයි පසුගියදා ABC මාධ්‍ය ජාලය වාර්තා කොට තිබුණේ. ඕස්ට්‍රේලියාව තුළ ක්‍රිකට් තරඟ විකාශනය සඳහා චැනල් 9 ආයතනය සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය අතර ඇතිව තිබූ ගිවිසුම එළඹෙන වසරෙන් නිමාවට පත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ක්‍රිකට් තරඟ විකාශන අයිතිය සඳහා නව ගිවිසුමකට එළඹීමට නියමිතව තිබුණත් ඇතිව තිබෙන මූල්‍ය අර්බුදය හමුවේ එය යම්කිසි ආකාරයක අස්ථාවර තත්වයකට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් 2020 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමිව තිබෙන්නේ වෙනත් ආයතනයකට. මේ නිසා මේ විශේෂයෙන්ම ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට නම් ඉදිරියේදී චැනල් 9 ආයතනය Big Bash League 2020 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම කියන කාරණයටත් අවධානය යොමු කර ඇති බව වාර්තා වෙනවා. කෙසේ නමුත් දශක ගණනාවක් තිස්සේ ඔස්ට්‍රේලියාව තුළ ක්‍රිකට් තරඟ විකාශනය කළේ චැනල් 9 ආයතනය ඇතිව තිබෙන මූල්‍ය අර්බුදයත් සමගින් එය යම් කෙසේ ආකාරයක අස්ථාවර තත්වයකට පත්ව ඇති බව තමයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතුවිත්ති නිමාවට පත් කරන්නට අපි සූදානම්. මෙලබෙන සතියේදීත් හමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති සමගින්.
SBS. This is SBS Radio.